ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
කොරෝනා වෛරස ව්‍යාප්තිය අතුරු ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා පුද්ගලයන්ගේ ශරීර බර වැඩිවීම නිරායාසින්ම සිදු වුණා. මේ අතර ළමා තරබාරුකම නොහොත් ස්ථූලතාවය තරමක් අවධානයට ලක් කළ යුතු කාරණාවක් වෙනවා. ඉතින් අපි හිතුවා මේ කොරෝනා වසංගත කාල සීමාව තුළ ළමා ස්ථූලතාවය සහ මෙම ස්ථූලතාවයෙන් පෙළෙන ළමුන් සඳහා කොරෝනා වෛරසයෙන් වන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්න. මේ සඳහා අප සමග සම්බන්ධ වෙලා සිටිනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමද අල්විස්. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා වෛද්‍යතුමනි අපගේ SBS සිංහල සේවය වෙත.
ආයුබෝවන් නිපුර.
වෛද්‍යතුමනි, අපි කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න ළමා ස්ථුල බව, එසේත් නැත්නම් තරබාරුකම ඇතිවීම සඳහා මේ පවතින COVID-19 ලොක්ඩවුන් තත්ත්වයේ ඇතුළුව ජීවන රටාවේ වෙනස්කම් කොයි ආකාරයෙන්ද බලපාති වෙන්නේ?
මම පැහැදිලිව සඳහන් කරන්න ඕන කරුණක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ළමා ස්ථූලතාවය, එහෙම නැත්නම් ළමයින්ගේ තියෙන තරබාරුකම ඉතාමත් බහුලවම දකින්න ලැබෙන දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය අපිට පෙන්නුම් කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ළමයින්ගෙන් 25%ක් තරබාරු කියන ගණනකට අයිති වෙනවා කියලා. ඒ කියන්නේ සෑම ළමයි 4 දිනෙකින්ම එක්කෙනෙක් තරබාරු ළමෙක් කියලා සැලකන්න පුළුවන් කියලා. ඔය තත්ත්වයේ උදට COVID-19 ආවම අපිට මාස 6-7ක් තිස්සේ මේ COVID-19 වෙච්ච සිද්ධ වෙච්ච ජීවන රටාව වෙනස් වීම වෙලා තියෙනවා. ඉතින් මේ ජීවන රටාවේ එහෙම නැත්නම් මේ ලයිෆ් ස්ටයිල් එකේ ඇතිවෙච්ච වෙනසක් එක්ක ළමා තරබාරුකම වැඩි කරන්න මේ හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. දැන් COVID-19 හින්දා අපේ ජීවන රටාව හොඳටම මන්දගාමී වුණා. ඒ කියන්නේ ළමයි වැඩිපුර නිවෙස් වලටම කොටු වෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට මේ ක්‍රීඩා කරන්න, ව්‍යායාම කරන්න, එහෙම නැත්නම් චාරිකාවක් යන්න තියෙන හැකියාව හොඳටම අඩු වුණා. ඉතින් ගෙවල් ඇතුළටම කොටු වුණාම ගුණේ ඒගොල්ලෝ TV එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් වගේ තිර ඉස්සරහා ගත කරන කාලය හොඳටම බැරි වුණා. ඒකෝ ඒගොල්ලෝ යොමු වුණේ කෙලින්ම එකතන වාඩි වෙලා දේවල් කරන තත්යකට. ඉතින් මීට අමතරව ළමයින්ගේ හිතේ අනිවාර්යයෙන්ම ළමයින්ට වෙහෙස කර බවක් ආවා. ඒගොල්ලෝ නිතරම වැඩිපුර ගෙදර ඉන්න හින්දා, අනිත් අයත් ගොඩක් වෙලාවට ගෙදර ඉන්න හින්දා මානසික ආතතිය වගේ දේවල් වැඩි වුණා. අනිවාර්යයෙන්ම ඒකාකාරී බව වැඩි වුණා. ඉතින් ළමයි කම්මැලි වුණා. ඉතින් මේකින්ද මේගොල්ලන්ගේ ආහාර රටාවත් වෙනස් වුණා. ඒ කියන්නේ එකතැන කම්මැලිකමින් මානසික ආතතියෙන් ජීවත් වෙන ළමේ ඇත්තටම කියනවා නම් වැඩිපුර ආහාර ගන්න පෙළඹෙනවා කියන එක තමයි ගොඩක් වාර්තාවල සඳහන් වෙන්නේ. අනික මේ ගන්න ආහාරවලත් ලොකු වෙනසක් ඇති වුණා. ගොඩක් වෙලාවට මේ ශීතකරණයක තියලා තියෙන ප්‍රොසෙස්ඩ් ආහාර තමයි වැඩිපුර ගන්න පෙළඹුණේ. නැවුම් ආහාර ගන්න හැකියාව ගොඩක් අඩු වුණා. මේකත් හදටම බලපෑවා අපි ගන්න ආහාර. මේ හින්දා ළමයින්ගේ තියෙන ස්ථූලතාවය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඇති කියලා ගොඩක් නිරීක්ෂකයෝ සඳහන් කරනවා. ඒකම මේ නිතරම ගෙදර ඉන්න තත්ත්වය අපේ නිින්දට පවා බලපෑවා. ළමයි රෑට නිදා ගන්න කාල ප්‍රමාණය අඩු වෙනවා. සමහර වෙලාවට දවල්ට වැඩිපුර නිදා ගන්න යමු වෙනවා. ඉතින් ඒකින්ද මේ ව්‍යායාම අඩු, නිවස තුළම සිටින මේකේ වගේ තත්යක් ආවම ළමයින්ගේ ස්ථූලතාවය වැඩි වෙන්න ඒක හොඳ තෝතැන්නක් වුණා.
වෛද්‍යතුමනි, මේ වගේම දැන් ස්ථූලතාවෙන් පෙළෙන ළමා සහ වැඩිහිටි සියලු දෙනාටත් COVID-19 වෛරසයෙන් තරමක් දැඩි අවදානමක් පවතින බවට විවිධ පර්යේෂකින් පවසලා තියෙනවා. මේ තරබාරුකම මත COVID-19 වෛරසයෙන් වන බලපෑම කොයි ආකාරයෙන්ද පුද්ගලයෙකුට සිද්ධවන්නේ?
වැඩිහිටියන්ගේ පරීක්ෂණ වලින් එළිවෙලා තිබුණේ වැඩිහිටියෙක් තරබාරුයි නම් ඔහුට COVID-19 කියන එක වැඩිපුර බලපෑමක් ඇති කරන බව. ඒ කියන්නේ මේ ස්ථූලතාවය කියන එක ලොකු අවදානම් සාධකයක්. දැන් ඇත්තටම මේ ළඟදී කෙරිච්ච ළමයින්ගේ පරීක්ෂණ වලින් එළිවෙලා තියෙනවා. අපි දන්නවා, අපි පැහැදිලිව දන්නවා ළමයින්ට COVID-19 අසනීප හැදෙන හැකියාව ටිකක් අඩුයි කියලා. එහෙම අඩු වෙලා තිබෙද්දී ළමයින්ගේ තද COVID ආසාදනයක් ඇති වෙන්න තියෙන හැකියාව වැඩි කියලා. ඒ කියන්නේ ස්ථූල ළමයින්ට. ඒකින්ද මේ ස්ථූල බව කෙලින්මත් බලපානවා COVID-19 ආසාදනය වැඩි වෙන්න. ඊට අමතරව දැන් ස්ථූල ළමයින්ට දියවැඩියා තත්යක් තියෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය තියෙන්න පුළුවන්. ඒ දේවල් හින්දා COVID-19 හින්දා ඇති වෙන බලපෑම ගොඩක් වැඩි වුණා. ඒ වගේම ගොඩක් අය සඳහන් කරනවා මේ කොරෝනා වෛරස් එක කියන එක මේද සෛලවලට ආසක්ත වෙනවායි කියලා. කොරෝනා වෛරසය වැඩිපුර බලපාන්නේ මේද සෛල ගොඩක් ඇඟේ තියෙන කට්ටියට කියලා. ඉතින් තරබාරු අය ළඟ තමයි ගොඩක් මේද සෛල තියෙන්නේ. ඒකින්ද කොරෝනා වෛරසය මේ ගොඩක් මේද සෛලවලට ආසක්ත වෙලා, එමු නැත්තම් ආකර්ෂණය වෙලා තද ආසාධනයක් ඇති කරන්න පුළුවන් කියන එක තමයි දැනට නිරීක්ෂකයන්ගේ මතය.
මේ ළමස් තුළ බව පැවති ළමුන්ට ඔවුන් වැඩිවියට පත්වෙද්දී නොඑක ආකාරයේ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මේ මොන වගේ රෝගාබාධද සහ ඒවාෙහි පවතින ජීවිත තර්ජන මොනවද කියලාත් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න.
ළමයින්ගේ ස්ථූලතාවයේ තමයි වැඩිහිටියන්ගේ ස්ථූලතාවයට කෙලින්ම බලපාන. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ළමයින්ගේ ස්ථූලතාවයේ වැඩිහිටියන්ගේ ස්ථූලතාවයට බලපානවා නම් මේ වැඩිහිටියන්ගේ මේ ඔබීසිට කියන තත්ත්වයේ හින්දා තමයි අධික රුධිර පීඩනය, එතකොට තිය වැඩියාව, මේද සංග්‍රණයක් රුධිරයේ තිබීම, එමු නැත්නම් ඔය හයිපර් ලිපිඩීමියා කියන තත්ත්වය, ඒව ඔක්කොම බලපාන්නේ වැඩිහිටියන්ගේ තියෙන ස්ථූලත්වය. ඉතින් ළමා ස්ථූලත්වයත් අනිවාර්යයෙන්ම ඒ රෝගවලට බලපාන. ඊට අමතරව මේ මේදය කියන එක තැන්පත් වෙනවා අක්මා. එතකොට මේ ෆැටි ලිවර් ඩිසීස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේදය වැඩිපුර අක්මාවේ තැන්පත් වෙලා. ඉතින් මේකත් සමහර වෙලාවට ළමයින්ගේ දකින්න ලැබෙන තත්ත්වය. ළමයි ගොඩක් මහත් වුණාම එහෙම නැත්නම් ළමයින්ගේ තරබාරු සමාවම ඒගොල්ලන්ට අක්මාවට මේදය පීලා අක්මාව නරක් වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ස්ථූලතාවයේ හින්දා ගොඩාක් ලොකු මානසික බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ self esteem එක අඩු වෙනවා කියලා. එහෙම නැත්නම් ආත්ම අභිමානය කියන එක අඩු වෙනවා කියලා මේ ස්ථූලතාවයේ තියෙන ළමයි. මේක සමහර විට මේ මානසික අවපාතයක්. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් වගේ තත්ත්වයකට උනත් යන්න පුළුවන්. ඉතින් මේක පාසලේ වැඩ කටයුතු වලට කෙලිම බලපාන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් මේ ටීනේජ් වයසට ආපු ළමයින්ගේ ස්ථූල ළමයි අනිවාර්යයෙන්ම ලොකු මානසික ගැටලු වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. තව තත්ත්වයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට බලපාන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියලා. ඊට අමතරව ගෑනු සාපිරිවිඩ් දෙගොල්ලන්ටම බලපාන ඒගොල්ලන්ගේ හිස ඇතුළත තියෙන පීඩනය වැඩිවීමක්, එහෙම නැත්නම් ඉන්ට්‍රාක්‍රේනියල් හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ස්ථූලතාවය ළමයින්ගේ රෝග තත්ත්වයන් වලට කෙලින්ම බලපෑමක් ඇති කරන්න පුළුවන්.
වෛද්‍යතුමනි, අවසාන වශයෙන් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න තමන්ගේ දරුවව ස්ථූල බවින් මුදවා ගැනීම සඳහා දෙමාපියන් වශයෙන් කුමක්ද කළ යුතුවන්නේ? ඒ වගේම මේ කොරෝනා සමයේදී තමන්ගේ දරුවා පිළිබඳව කොයි ආකාරයෙන් සැලකිලිමත් විය යුතුද යන සම්බන්ධයෙන් අපි කැමති ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ඔබතුමාගේ උපදෙස් දැනගන්න.
ඇත්තටම මේ කොරෝනා හින්දා ඇති වෙලා තියෙන ස්ථූලතාවය වැඩිවීම අඩු කරගන්න මම හිතන්නේ ප්‍රධාන විදි හතරක් තියෙනවා. ඒ පළවෙනි දේ තමයි අපි කරන එක්සර්සයිස් ප්‍රමාණය. එන්නත් අපේ ළමයි කරන ව්‍යායාම ප්‍රමාණය කොහොම හරි අපි යම් මට්ටමක තියාගන්න ඕනේ. මම මුලින් සඳහන් කළා දැන් මේ ව්‍යායාම ක්‍රීඩා කිරීමේ හැකියාව මේ කොරෝනා තත්ත්වයේ ඉඳ හොදටම අඩු වෙලා කියලා. ළමයි මෙච්චර කාල ප්‍රමාණයක් එළිමහන ඉන්න ඕන, අනිවාර්යයෙන්ම හදබල ව්‍යායාමයක් කරන්න ඕන විනාඩි 20ක විතර කාල ප්‍රමාණය, අඩු ගානේ දවසට පැයකවත් කරන්න පුළුවන් මේ ව්‍යායාම ඉතාමත් හොඳයි. දැන් මේ වගේ පදනමක් අපි හදාගෙන තියෙනවා නම් අපේ පවුල ඇතුළේ මේ වගේ සංකල්පයක් ඇති කරගෙන තියෙනවා නම් ළමයි අපිට පුළුවන් ඒ මම කියපු කාල ප්‍රමාණ වලට ව්‍යායාම වලට ලොමු කරන්න. දෙවෙනි කාරණේ තමයි ස්ක්‍රීන් ටයිම් කියන එක. මේ චිර කාලය කියන එක දවසට පැය දෙකකට අඩු කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත්. තුන්වෙනි වැදගත් කාරණේ තමයි ළමයින්ගේ නිින්ද අඩුකම තරබාරුකමට බලපාන. හැදිලිව සොයාගෙන තියෙනවා අඩුවෙන් නිදා ගන්න ළමයි වැඩිපුර තරබාරු වෙනවා කියලා. දැන් නිතර gedere ඉන්න ළමයි නිදා ගන්න ඕන පැය ප්‍රමාණය කොහොම හරි අඩු ගානේ පැය 9ක් නිදා ගන්න පුළුවන් නම් ළමේ දවසකට ඒක ඉතාමත් වැදගත්. ඊළඟ කාර්යය තමයි මේ ආහාර පාන පිළිබඳව අපි ගන්න ඕන පියවර. තරබාරුතාවයේ නවත්වන්න ආහාර ගන්න ඕන විදි කීපයක් තියෙනවා. එකක් තමයි අනිවාර්යෙන් ළමයින්ට උදේ ආහාරයක් ලබා දෙන්න. පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා බ්‍රෙක්ෆාස්ට් එක අතාරින්න ළමයි වැඩිපුර තරබාරු වෙනවා කියලා. උගල අද ගොඩක් ළමයි පාසල් යනවා සමහර වෙලාවට මේ උදේට ආහාර වේලක් ගන්න නැතුව. ළමයි නිතර ගෙදරින් ඉන්නකොට වෙන දෙයක් තමයි ඒගොල්ලෝ මේ පළතුරු විෂ වගේ දේවල් බොන්න පුළුවන්. මේකත් කොහොමාරි අඩු කරගන්න පුළුවන් නම් පළතුරු විෂ වෙනුවට තියර ජාති පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳ වතුර පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඊටාමත්ම වැදගත්. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මම හිතන්නේ අමාරුම කාරණය. ගොඩක් පරීක්ෂකයෝ කියන්නේ දවසට එළවලු පළතුරු වේල් පහක් ගන්න ඕන කියලා තරබාරුකම වළක්වගන්න. ළමෙක්ට එළවලු සහ පළතුරු වේල් පහක් වෙන්න දෙන එක තාමත්ම අසීරු කාර්යයක්. මොකද ළමයි සාමාන්‍යයෙන් එළවලුයි පළතුරුයි කන්න ලොකු මැලිකමක් දක්වනවා. ඉතින් එහෙම ළමයි තමයි අනිවාර්යෙන් අන්තිමට තරබාරු ළමයි බවට පත් වෙන්නේ. ඊළඟ මේ පළතුරු යුෂ ගැන තවත් දෙයක් කියන්න ඕන. අපි කොහොම හරි පළතුරු යුෂ නොදී ඉන්න තමයි උත්සාහ කරන්න ඕන. පළතුරු යුෂ වෙනුවට සම්පූර්ණ පළතුරු දෙනවා නම් ඇත්තටම ඒක තරබාරුකමට මූලික වෙන සාධකයක් වෙන්නේ නේ. ඊළඟ කන ප්‍රමාණය අපි වේලකට කල ප්‍රමාණය බුලුවන් නම් ඒකට දාගන්න ලිමිට් එකක්, ඒක ඉතාමත්ම වැදගත්.
ඔව්, අපි සාකච්ඡා කරමින් සිටියේ කොරෝනා වසංගත කාල සීමාව තුළ ළමා ස්ථූලතාවය සහ මෙම ස්ථූලතාවයෙන් පෙළෙන ළමුන් සඳහා කොරෝනා වෛරසයෙන් වන බලපෑම සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමද අල්විස් සමග. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.